මීළඟට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම අපේ ගරු ඇමතිතුමා ඉදිරිපත් කරපු පනත සහ රෙගුලස කියන අපේ දැඩි විරෝධතාවයක් නැහැ. නමුත් මම ඉල්ලීමක් කරන්න කැමති මේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ බහුමානය කියන එක අවුරුදු 35ක් වැඩි ඇමතිතුමා.
අවුරුදු 25ට අඩු කරනවා කියලා මම ඔබතුමාට කිව්වා.
සාමාන්‍ය ඕන කෙනෙක් නීතිඥයෙක් වෙන්නේ අවුරුදු 25 දී දල වශයෙන්
අපි පිළිගන්නවා.
එතකොට 20කින් පස්සේ කිරොත් 45යි. ඒ හොඳ වයස මේ මේ වගේ තන්තුරක් දෙන්න. මේක 35කින් දෙන්නොත් හම්බ වෙන්නේ 60 දී. ඔබතුමා වෙනස් කරනවා නම්
ඒක ඇමතුමා පැහැදිලි කරා.
25ට එකඟයිද? ඔබතුමා 25ට එකඟයිද?
I think 20 තමයි හොඳම ගාන.
20?
ඔව්.
අපි 25 කියලා යෝජනා කරලා තියෙනවා. මම දන්නේ නැහැ ඔබතුමාලා කැමති ගානකට.
හොඳයි.
20ෙන් එහා පැත්තේ ඕන ගානකට කැමති.
20 හොඳයි. Naughty 40s. ගරුවා සභාපතිතුමා 20 හොඳයි නේද?
ඔව් මහජනතුමා.
ඒ දෙකටම එක මිනුම් දණ්ඩක් තියෙන එක වඩා හොඳයි නේද අධික නැමතුමනි? ඒ කියන්නේ ප්‍රෙසිඩන්ස් කවුන්සල් ජනාධිපති නීතිඥයන්න කාල සීමාව 20යි. ඉතින් ඒතොර මේක 25 කිරීමේ විශේෂ හේතුවක් නැත්තම් දෙකටම 20 පිළිගැනීම වඩා හොඳයි කියන එක තමයි මගේ මතය.
අංග වෙන්න පුළුවන් කරු සභාපතිතුමනි.
ඔව් ඒ නැමතුමා ඒක අපි යෝජනා කරා.
කරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතියේ සති දෙකකට කලින් ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් දුන්නා පක්ෂ මාරු කරන මන්ත්‍රීවරයෙක්ගේ මන්ත්‍රී ධුරය අවශ්‍ය කෙරුවා. ඇත්ත වශයෙන් මේක ඉතාමත් හොඳ තීන්දුවක්. ලලිත් ගාමිණී පක්ෂෙන් නිරපල ආසනය අහිමි වුණයි පස්සේ අවුරුදු 31කට මේ වගේ තීන්දුවක් ආවේ නැහැ. For 31 years. මොකද නෑ බණ්ඩාරනායක අගමැතිතුමා ඒ කාලේ නීතියක් තිබ්බේ නෑනේ පක්ෂ මාරු කරව මන්ත්‍රීකම අහිමි වෙනවා කියලා. බණ්ඩාරනායක අගමැතිතුමා 1952 ඒ කාලේ නීතියක් තිබ්බේ නෑ පක්ෂ මාරු කරුවාම මන්ත්‍රීකම අහිමි වෙනවා කියලා. නමුත් අද පක්ෂයට තමයි ප්‍රධානත්වය දීලා තියෙන්නේ. පක්ෂය සමාජිකත්වයේ අහු වුණොත් මන්ත්‍රීවරයෙක්ගේ ආසනය හයිම වෙනවා. ඒක තමයි නීතිය. එතකොට අවුරුදු 31කට ගල් සභාපතිතුමනි ඔබතුමා දන්නවද මන්ත්‍රීවරු 60කට ආසන්න පිරිසක් එහා පැත්තට මෙහා පැත්තට ආවා. එහා පැත්තට මෙහා පැත්තට ඇවිල්ලා Tamanට ලැබුණු ජනතා වරම දූෂණය කෙරුවා. දූෂණය කෙරුවා. They perverted the system. එතකොට ව්‍යවස්ථාවේ තියෙනවා පක්ෂ මාරු කරුවායින් පස්සේ එහෙම නැත්නම් ඇමතිකම් බාර අරන් අනිත් පැත්තට ගියයින් පස්සේ පක්ෂයේ බලය තියෙන වස්කරක්. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තහනම් නියුවයක් අරගෙන ඒක ප්‍රබාද කරන්න පුළුවන්. ඉතින් පසුගිය අවුරුදු 31 තුල මන්ත්‍රීවරු පැතිමාරු කෙරුවා. ඒ කිසි කෙනෙක්ගේ මන්ත්‍රී ධූරය අහිමි වුණේ නැහැ ගරු අධිකරණ මැතිතුමා. මේ දැනගෙන කතා කරන්න ගරු මන්ත්‍රීතුමා. මෙයා මේ ඊයේ පෙරේදාලා පඬිතු මම කවදාකවත් මේ පැත්ත ඉඳන් ඒ පැත්තට ගියේ නෑ. මම මැතිවරණයේ කැඳවනකම් හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2001 මැතිවරණයේ කැඳවුවයින් පස්සේ මගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වේ වරා ඉල්ලුවේ මේ කොහෙන්ද මන් දන්නේ ඇවිල්ලා හැම එකටම බක බක ගාලා කිසිමදයක් මම පක්ෂ වාරු කරන්නේ නැහැ. රණවීර වික්‍රමසිංහ මහත්තයා මට එන්න කිව්වා. මම කිව්වා මට බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාවා දෙන්න. මොකද මම ඡන්ද තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දෙන්න. හැබැයි මැතිවරණයක් කරන කාලෙට මම එනවා. මම සමාජිකත්වය අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒක දන්නවා මේ බක පඬිතුන්ට වඩා. හිටි කිසි දෙයක් අධ්‍යයනය කරන්නේ නැහැ. නිකන් අපහාස කරන්න තමයි කියන්නේ තියෙන්නේ. කෝක කබ. ඉතින් මම කිව්වේ මන්ත්‍රීවරු 60ක් මෙහෙම එයාට බෑට ගියා. සමහර කිව්වා දැසක් තුමත් කරාට ගියා කියලා. සමහර කිව්වා යුද්ධයට ගියා කියලා. විපක්ෂයේ ද සහයෝගය දෙන්න පුළුවන්නේ. විපක්ෂයේ ද ඕන මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සහයෝගය දෙන්න පුළුවන්. අපි ටිකක් ගන්න ඕනද? හැබැයි මේ මම දොස් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය මේ එක මන්ත්‍රීවරයෙක් ගත්ත ආසනේ අහිමි කෙරුවේ නැහැ. අහිමි කෙරුවේ නැහැ. මේ දූෂිත ක්‍රමය අනුමත කෙරුවා. ස්ටේ ඕඩර් දීලා මේව නවත්තලා තීන්දුවක් දුන්නේත් නැහැ. සභාවේ තීන්දුව දුන්නා. නමුත් ව්‍යවස්ථාව අනුවනේ මේ දුන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ තීන්දුව ඓතිහාසික තීන්දුවක්. මම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. පසුගියේ අපි අමතක කරමු. මේ දේශපාලන සංස්කෘතිය සුද්ධ කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි, විධායකයන්ට වගකීමක් තියෙනවා, විවස්ථා දායකයන්ට වගකීමක් තියෙනවා, අධිකරණයටත් වගකීමක් තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඉතින් අධිකරණයකට ඉදිරිපත් වෙන්නේ නැත්තම් මිනිස්සු මොනවද කියන්නේ? ජනතාව බලාගෙන ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා යම්කිසි විනයක් මේ පාර්ලිමේන්තුව තුළ ඇති කරන්න ජනතාව බලාගෙන ඉන්නවා. ඉතින් අපි අධිකරණයට කියනවා මැදිහත් වෙන්න. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය හරිමකට ගන්න මැදිහත් වෙන්න කියලා. ඒ වගේ මේ විනිශ්චයකාරවරුන්ට මගේ ප්‍රණාමය. මම පුද කරන්න කැමතියි. ඒ වගේ මම කියන්න ඕන දැන් අපේ ගරු අධිකරණ මැතිවරණ කිව්වා මැතිවරණ නීති ප්‍රසංස්කරණය කිරීම ගැන. දැන් ඇත්ත වශයෙන්ම ඔබතුමාට ඕනාවක් තිබ්බනම් මේ මැතිවරණ නීති රීති ප්‍රසංස්කරණය කරන්න 20 වෙනි සංශෝධනය ගේනකොට කරන්න තිබ්බ ගරු අමතිතුමනි. ඔබතුමාල කෙරුවේ 21 වෙනි විවස්ථා සංශෝධනය ගේනකොට කරන්න තිබ්බා. ඒත් කෙරුවේ. ඉතින් අවස්ථා දෙකක් තිබ්බා මේක උණුුණුවේ කරන්න. නමුත් ඔබතුමාලා ඒක කෙරුවේ නැහැ.
ආයෙත් අමතිතුමා විනාඩියක. ඇත්ත වශයෙන්ම ඔබතුමා කියන කාරණේ ඇත්ත. 21 වෙනි සංශෝධනයේ වෙලාවේ අපි සියලුම දේශපාලන පක්ෂත් එක්ක පක්ෂ නායකත්වයක කතා කරා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයෝ විතරක් නෙවෙයි ප්‍රධාන අය ඔක්කොම එක්ක කතා කරා. ඒ වෙලාවේ ඔබතුමාලා ඔක්කොම මට දුන්න උපදෙස තමයි මේ දෙක පටලව ගන්න එපා. ඒක වෙනමම හොයලා බලලා තියෙන කාරණයක්. මේ වෙලාවේ අපිට තියෙන්නේ මේ ජනාධිපතිගේ බලතල පිළිබඳව ප්‍රශ්නේ. ඒක නිසා මේකට සීමා වෙන්න කිව්වා. මම හිතන්නේ ගරු මහාචාර්ය ජීල් පිරිස් මැතිතුමාටත් මතක ඇති. ඔබ කවුරුත් මට කිව්වේ ඒක. ඉතින් ඔබතුමාලා මට දුන්න ප්‍රමාණයට මම කරා.
එහෙම දෙයක් මතක නැහැ. මම නැතුව සාකච්ඡා කරපු සම්බන්ධ නැහැ. නමුත් මට නම් එහෙම දෙයක් මතක නැහැ. මොකද මම ඔබතුමාට කියන්න ඕන 20 වෙනි විවස්ථා සංශෝධනය ගේනකොට අපෙන් ඇහුවද? ඕසයික් කමිටියට ගියාද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික නීතිඥ මහත්වරු විවස්ථාවක් හදලා පැවිදිතර පාර්ලිමේන්තුවට ගෙනලා ඡන්ද දෙන්න කිව්වා. අපි දැක්කද 20 වෙනි විවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන්න කලින් අපි දැක්කේ නැහැ. ඉතින් අපි ඒව ගැන කතා නොකර බීම මොකද මේව අවසන් කියොත් මං හිතන්නේ ප්‍රශ්න වැඩි වෙනවා. ඒ කෙසේ වෙතත් දැන් ඇයි දැන් අපි ඉල්ලන්නේ මේකයි ලබන අවුරුද්දේ ජනාධිපතිවරුන් තියන්න ඕන. ලබන අවුරුද්දේ මොකද දින්නේ කියලා පාර්ලිමේන්තුව විසිරු හරිනවා. If we win next time we will dissolve parliament and there'll be election by November December. ඒකයි යථාර්ථය. ඒකයි මිනිස්සු ඉල්ලන්නේ. අපි සූදානම් නැහැ 2025 අගෝස්තු වෙනකන් ගින්න.
ඔබතුමාට තව විනාඩි දෙකක්
නැහැ. අපි ටෙක් 5 minutes පට උගක් తీර තව. එතකොට මේ ආණ්ඩුව දැන් එක්ස්පයර් වෙච්ච ආණ්ඩුවක් නේ. අපි මෙතෙන්ට වෙලා කතා කරුවට මේ ආණ්ඩුව එක්ස්පයර් වෙලා පිල්ලු වෙලා කලිකුතු බාණ්ඩයක්. මේක තේරුම් ගන්න. ජනතාව මැතිවරණයක් ඉල්ලන්නේ. ජනමතය විමසන්න. ඒක තමයි අද රටේ අවශ්‍යතාවය. අන්දිමරිසා දැන් මේ නීති රීති වෙනස් කරන්න ගිහිල්ලා මේක ව්‍යාකූල කළා. මේක සංකීර්ණ කළා. ප්‍රශ්න ඇති කරන්න එපා. ඒ වගේම මම කියන්න ඕන දැන් අද මැද පෙරදිග විශාල යුද්ධයක් තියෙනවා. හමා සංවිධානයයි හමා සංවිධානය පැලස්ති සංවිධානය. ඇත්ත වශයෙන් මම පුදුම වුණා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිකුත් කරපු ප්‍රකාශකයද ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා පැලස්තීනයේ සමග විශාල සම්බන්ධය පවත්වාගෙන ගිය කෙනෙක්. බලන්න ස්ටේට්මන්ට් එක, ශ්‍රී ලංකා calls for immediate release of all hostages taken to Gaza. මේ ඉස්රායිල් පැත්ත strongly condemns the violent terror attacks targeting civilians in Israel by Hamas. ඒකත් අපි හම අපි මේ Hamas ප්‍රහාරය අපි ප්‍රතිශ අපි හෙලා දකිනවා. ඒක මෙලෙච්ච ප්‍රහාරයක්. එතකොට තව එකක් ඒක තියෙන ලොකෝට ශ්‍රී ලංකා call for immediate release of all hostages taken into Gaza. එතකොට Hamas සංවිධානයේ අරංගිය ඒ ඉස්රායිලි ජාතිකයන් උදාහරින්න කියලා ඒක අපි පිළිගන්නවා. නමුත් අද මේ ගාසා තීරේ ජීවත් වෙන ඒ ජනතාව, මුස්ලිම් ජනතාව ගැන එක වචනයක්වත් මේකේ නැහැ. එක වචනයක් නැහැ. ඔබතුමා අනුමත කරනවද කරු ජනාධිපතිතුමා? එක වචනයක් නැහැ. අද ජීවිත 4000ක් නැති වෙලා ඊයේ ඉස්පිරිතාලයක් ජීවිත 500ක් නැති වෙලා වතුර නැහැ, කෑම නැහැ, ගොඩනැගිලි 400ක් විනාශ වෙලා. ගරු ජනාධිපතිතුමා නීතිඥවරයෙක් හැටියට දන්නවා ඉස්රායිලයට අයිතියක් තියෙනවා ආත්ම ආරක්ෂාව, self defense. නමුත් අද වෙලා තියෙන ආත්ම ආරක්ෂාව ඉක්මවා ගිහිල්ලා ඊට වඩා තමන්ගේ රට ආරක්ෂා කරන්න අවශ්‍ය ආරක්ෂා සැලසුම් වලින් ඔබට ගිහිල්ලා they exceeded the right of self defense. චීන විදේශ ඇමතිතුමා ඊයේ ප්‍රකාශයක් කරුවා they have exceeded the right. අනිත් එක මේක ඔබ මම ජනාධිපතිත්වයේ ඉන්නේ කොහොදයි? මොකද පැලස්තීන ජනතාවත් එක්ක ඉතමත් කිට්ටුවේ වැඩ කිරුවේ. අද එක්සත් ජාතීන්ගේ නිලධාරීන් නිවේදනයට උකුත් කරලා තියෙනවා ගාසා තීරයට මේ එල්ල කරන ප්‍රහාරය යුද අපරාධයක්, war crime. ඇයි හමාස් සංවිධානය පැලස්තීනයට පහර දුන්නයි කියලා ඒ ගාසා තීරයේ ඉන්න සියලුම ජනතාවට දඬුවම් කරන්න බෑ. ඒක ඉංග්‍රීසි වලින් කියනවා you can collectively punish the people of Gaza for what Hamas did. You must correct the Hamas organization, but you can collectively crush the innocent people of Gaza. Collective punishment is a war crime. මේකයි தத்துவம். ඉතින් ඔබතුමා මේ ප්‍රකාශය දකින්න ඇති වෙති ගාසා තීරයේ සිටින ඒ මුස්ලිම් ජාතිකයන් විශාල වශයෙන් බින්ද කිසිම වචනයක් නැහැ. ඉතින් මේ ප්‍රකාශය අපි ප්‍රතික්ෂේප කරනවා. අපි රජයට කියනවා මේක 100%ක් ඉස්රායලයේ පැත්තට හදපු ප්‍රකාශයක්. අපි පිළිගන්නවා ඉස්රායලයට රටක් හැටියට ජීවත් වෙන්න අයිතිය තියෙනවා. They have a right to exist. පැලස්තීනයට ඒ අයිතිය තියෙනවා. රටක් හැටියට ජීවත් වෙන්න. නමුත් පැලස්තීනයේ රටක් නැහැ. මේ රටවල් දෙකේ ප්‍රතිපත්තිය two state solution එක දැන් අවුරුදු 50 තිස්සේ කියවනවා විතරයි. ප්‍රායෝගිකව සිද්ධ වෙලා නැහැ. ඉතින් මේක යුද අපරාධයක්. It's a war crime. Collective punishment. They have exceeded the right of self-defense. And this is the situation in Gaza. ඉතින් මම ඒ වගේ මම කියන්න ඕන අපේ අධිකරණ මැතිතුමා කිව්වා මැතිවරණ නීති රීති මන්ත්‍රීවරුන්ට ඕන විදිහට වෙනස් කරන්න බෑ කියලා. දැන් ඒකනේ මේ යාළුවෝ කරන්න හදන්නේ. ඉතුමාගේ වචන මම ලියාගත්තා. මන්ත්‍රීවරු කියන විදිහට මැතිවරණ නීති රීති වෙනස් කරන්න බෑ. දැන් ඒකනේ කරන්න හදන්නේ. ඒකයි අපි කියන්නේ මැතිවරණයක් තියලා මැතිවරණයක් තියලා ඊට පස්සේ ඒ ජනමතය අනුව අපි මේක වෙනස් කරමු. ඔබතුමාට අවස්ථාවක් තිබ්බා මේක කරන්න. You have the right to do it. තුනෙන් දෙකේ බලයක් හම්බුණා. ඒ වගේම 20 වෙනි බීවත්ත සංසදයට ගෙනාවා. 21 වෙනි බීවත්ත සංසදයට ගෙනාවා. එක අවස්ථාවකදීවත් මැති වෙන නීති රීති වෙනස් කිරීම ගැන කතා කරෙන්නේ නැහැ. ඉතින් මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම කියන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට මේ අලුත් දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කරගන්න. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් පියවර ගත්ත දැත්තා අර 225ට බඩිනා වගේම අධිකරණයට දැගිලි දික් වෙනවා. ඒ වගේම මම කියන්න ඕන දැන් පළාත් පාලන මැති වෙන ගල්දාල ගරු සභාපතිතුමනි, අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඇත්තම අපි තමයි ඉස්සෙල්ලාම ගියේ සමග ජන බලවේගයේ. පළාත් සභා සම්බන්ධයෙන් මම කියලා තියෙනවා ඔබතුමා පාර්ලිමේන්තුවේ නිතර ඉන්නේ නැති නිසා දන්නේ නැහැ. ඔබතුමා කලාතුරකින් ගින්නේ. මම ගිය විතරයි කියලා තියෙනවා පළාත් සභා නීති සංශෝධනය කරන්න තුනෙන් දෙක අපි දෙනවා කියලා. ඕන විදිහට කරන්න. ඕ කල් දැම්මක ඇත්ත. නමුත් දැන් තමුන්දාන්තලට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒක දැන් නැති වුණත් අපි දෙනවා. ගියාගේ අපි ඒක වෙනස් කරන්න අවශ්‍ය ඡන්ද ප්‍රවාහය දෙනවා. ඉතින් දැන් අපි අධිකරණයට ගියා. අධිකරණය කිව්වා ඡන්ද තියන්න කියලා. ආණ්ඩුව සල්ලි දුන්නේ. එතකොට ඒ තීන්දුව දුන්න මිනිස්කාරවරු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගිරා. ඒක හරිද ගරු ජනාධිපති? ඔබතුමා දන්නවද දන්නේ නැහැ මං හිතයි. ඒක වැරදි. විශ්වකාරවරු බය කරන්නේ මේ ගිරා. විශ්වකාරවරු බය කරන්නේ. මේ පාර්ලිමේන්තුවේම නීතිඥ මහත්මයෙක් වේද කවුරුත් නැහැ නීතිඥ මහත්මයෙක් දැකිටලා වරප්‍රසාද ප්‍රශ්නේ මත කෙරුවා. දැන් ඒක ඉවර කරන්න දෙත් නැහැ. මම පක්ෂ නායක රැසීමේ යවුවා විනිශ්චකාරවරයා වරුන් වරප්‍රසාද කමිටුවට ගේන ප්‍රශ්නේ ඉවරද කියලා. නෑ ඒක අපි ගන්නෑ පස්සේ ගන්නවා කියලා. ඒක දාලා තියෙනවා බය කරන්න. ඉවත් කළත් නෑ. එම නිසා අපි අධිකරණයට කියනවා මේ රටේ ජනතාව මැතිවරණයක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මැතිවරණයක් ද හතර වෙනි නඩුව තියෙනවා ගන්න සභාපතිතුමනි. ඔබතුමාලා කිව්වා සල්ලි දෙනවා කියලා. ඡන්දේ දෙනවා. ජනතාව ඡන්දය බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද විශාල පිරිසක් නාම යෝජනා දීලා සමහර රැකියාවක් නැහැ. දැන් මේ ජලකල්ම ඇති උනා ගරු ජනාධිපතිතුමා. මන්ත්‍රීවරු හිටියනම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිටියනම් විශාල සේවයක් කරන් තිබ්බනේ මේ කාලේ. දැන් කවුද ගංගලට ගිහලා වැඩ කරන්නේ? කවුරුත් නැහැ. යන කෙනෙක්ද? ඉතින් කාලෙන් මැතිවරණ ඕන. දැන් ඉන්දියාවේ බලන්න ගරු සභාපතිතුමා කොවිඩ් කාලේ පළාත් ප්‍රාන්ත භාග මැතිවරණ තිබ්බා මෝඩියගේ මැතිතුමා. පාම පෙරදුලා. හැබැයි අවුරුදු දෙකක් පස්සේ තා ප්‍රාන්ත මැතිවරණ පහක් තිබ්බා. ඒතුවා පහම දින්න වැඩි හදාගත්තා. අනේ මිනිස්ස කාලෙන් කාලට මැතිවරණ අවශ්‍යයි ජනමතයට. අපි මං ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා වැඩියත් වෙලා පළාත් පාලන. මොකද ඔබතුමා කවදාකවත් මැතිවරණ කල් දාපු කෙනෙක් නෙවෙයි. එමනේ කලින් තිබ්බා. ඉතින් ඔබතුමා මැදිහත් වෙලා මොකද දෙපැත්තෙන් මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු බලාගෙන ඉන්නවා මැතිවරණ කියලා. ඉතින් මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මට වෙලාව ලබා දුන්නට ස්තුතියිකක් සභාවට.
ස්තුති මිලකර ගරු ජයන්ත වීරසිංහ මැතිතුමා විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනයේ මන්ත්‍රීතුමනි, අද මේ ගෙනල්ලා තියෙන මේ පනතට ඉතාම සතුටින් මම සහය පළ කරන්න. ඇත්තට මම ගරු අධිකරණ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අද ගේන පනත ගැන කල්පනා කරලා අපේම වෘත්තියේ වැදගත් කොටසකට ලබා දිය යුතු ගරු තත්ත්වයක් ලබා දීමට මේ ගෙන ආපු පනත ගැන. මේ සභාවේ මම දන්න විදිහට දැනට මං වැරදිනම් නිවැරදි කරන්න, ජනාධිපති නීතිඥවරු 3 දෙනයි ඉන්නේ. බාගලට මට වැරදිනම් ඒක නිවැරදි කරන්න. ගරු අධිකරණ ඇමතිතුමත් මමත් අලි සබ්‍රි ඇමතිතුම. එතකොට අපි දන්නවා මේ ගරු මේ මේ වෘත්තිමය තානාන්තරය මොනතරම් වටිනවද කියලා. හැබැයි අපි කවුරුවත් කල්පනා කරලා බැලුවේ නැහැ මෙච්චර කල් අපේම වෘත්තියේ තව විශාල කොටසක් ඉන්නේ ඉන්ස්ට්‍රක්ටින් ඇටර්නීස්, නැත්තම් උපදෙස් දෙන නීතිඥවරු වශයෙන්. ඉතින් ඇත්තටම මම ගරු අධිකරණ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේම වෘත්තියේ මෙතෙක් කල් සලකලා බලපු නැති, එනමුත් ඉතා ඉහලින් සලකා බැලිය යුතු කොටසක් මේ ආකාරයෙන් ඇගෙයීමට ලක් කරන මේ පනත ගෙනීම ගැන අපි කවුරුත් දන්නවා. 1974 මට මතක හැටියට අපේ වෘත්තියේ අර ඉස්සර තිබිච්ච පෙරකොදෝරු සහ අද්වකත් කියන ඒ තත්ත්වය වෙනස් වෙලා ඒ වෙනුවට නීතිඥ නැත්නම් අධිනීතිඥ හැටියට හඳුන්වන්නේ ඇටර්නියක් ලෝ අධිනීතිඥ වරු හැටියට අපි සියලු දෙනාම පත් වුණා. හැබැයි ඉතින් මට කෙලින්ම කියන්න පුළුවන් අපි මම නීති විද්‍යාලයේ විභාගයට වාඩි වෙනකොට එතකොටත් ඔය වෙනස තිබුණා. ඉතින් මං ඉඳගත්තේ A level විභාගයෙන් පස්සේ ඒක සමත් වෙලා එතකොට අද්වකත් විභාගයටයි මං ඉඳගත්තේ. එතකොටම පෙරකුදුරු විභාගයට සෑහෙන පිරිසක් වාඩි වුණා. ඒ තත්ත්වය 74 නැති වුණා. නමුත් මම විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දොර ඇරුණාම මම නීති විද්‍යාලයට යන්නේ නැතුව විශ්වවිද්‍යාලයට ගියා. මම ඒක ඉතාම ආඩම්බරෙන් කියනවා. මොකද මම නීතිය 6-7 ඉගෙන ගත්ත අපේ මහාචාර්ය GL පීරිස් මැතිතුමත් මෙතන ඉන්න හින්දා මම ඉතාම ආඩම්බරෙන් ඒක කියන්නේ. දැන් මේ වෘත්තියේ ගරු අධිකරණ ඇමතිතුමා අපිට පෙන්වලා දීපු විදිහට අර 1974 දී මේ පෙරකොදෝරු සහ අද්වකත් කියන දෙක වෙනුවට අධිනීතිඥ කියන එක හැදුනට විශාල පිරිසක් ඉන්න මේ වෘත්තියම ඉතාම වැදගත් කොටසක් ඔවුන් ගැතෙන් ඉෂ්ට වෙනවා. ඒ තමයි සිවිල් නඩුවලදී. සිවිල් නඩුවල තමයි හුඟක්ම විශාල සමාජයට බලපෑම් ඇති වෙන විදිහේ, නැත්නම් සමාජයේ ඇත්තටම දියුණුවට හේතුපාදක වන නඩු තීන්දුව විශාල වශයෙන් ඇති වෙන්නේ ඔන්න ඔය සිවිල් අධිකරණවල. ඉතින් ඒ විතරක්කුත් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමාට පවා මේ ඔය කියන ඒගොල් අපි ඉන්ස්ට්‍රක්ටිං ඇටර්නීස් කියලා හඳුන්වන පිරිස ගෙන් කෙනෙක්ව නීතිපතිතුමාට පවා ගන්නට අයිතිය ඉඩ තියෙනවා. එම නිසා මේ වගේ විශාල සේවයක් කරන පිරිසක් ඇගැයිමට ලක්කිරීමට ගරු අධිකරණ ඇමතිතුමා ගත්ත මේ තීරණයට මම ස්තුතිවන්ත වෙනවා. දැන් මෙතන අපි බැලුවොත් අපි දැනට ජනාධිපති නීතිඥවරු හැටියට වැඩ කරන අපි දන්නවා මොන තරම් ඒ ඇගීමට ලක්කිරීම තුළ වෘත්තිමය වශයෙන් මොන තරම් විශාල කීර්තියක් අපිට ලැබිලා තියෙනවද කියලා. අන්න එම කීර්තියම දෙන්න අවශ්‍යයි අපේම වෘත්තියේ සිවිල් නඩුවලට සිවිල් නඩු සම්බන්ධයෙන් ඉතා විශාල මෙහෙවරක් කරන මේ ඉන්ස්ට්‍රක්ටිං ඇටර්නීස් නැත්තං උපදෙස් දෙන නීතිඥවරු ඇගැයීමට ලක්කිරීම මං ඉතාම අගේ කොට සලකන. හැබැයි අර මන්ත්‍රීතුම පෙන්ල දුන්නා වගේ මං ඊයෙත් මේ කිව්වා මේ අපි රැස්වෙච් හම්බුවච් වෙලාවේ මේ පනත තියෙනවා අවුරුදු 35ක් පහු කරපු අය කියලා. එක 25ට අඩු කරනවා නම් මම හිතනවා හුඟක්ම සුදුසුයි. ඉතින් මේ ඉන්ස්ට්‍රක්ටිං ඇටර්නීස් නැත්තං උපදෙස් දෙන නීතිඥවරුන්ගේ කොච්චර විශාල සේවයක් වෙනවද කිව්වොත් සිවිල් නඩුවලදී සමන්ස් නැත්තං යවන සමන්ස් කියන මොකද පුතා ඒ ප්‍රොසෙස් නැත්තං සමන් සිටං බාරගැනීමේ බාරගන්නේ ඒවා පිළිබඳව කටයුතු කරන්නේ ඒ සේරම කෙරෙන්නේ මේ පිරිස අතින්. එම නිසා ජනාධිපති නීතිඥවරු පමණක් නෙවෙයි සිවිල් නඩු වලට මේ තරම් විශාල දායකත්වයක් දෙන මේ පිරිස ඇගැයීමට ලක්කිරීම ගැන මම ඇත්තටම ගරු අධිකරණ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේකෙන් අපේම වෘත්තිය තව කීර්තිමත් වෙනවා බැබලෙනවා මිසක් සහ අපේම වෘත්තිය මේ තරම් විශාල වැඩ කොටසක් කරන මේ පිරිස ඇගැයීමට ලක්කිරීම තුළින් අපේම වෘත්තියේ තියෙන එක්තරා මෙතෙක්කල් තිබුණු හිදසක් මේ පනතෙන් පස්සේ ඇහිරියා. එම නිසා ගරු අධිකරණ ඇමතිතුමනි ඔබතුමාට බොහොම ස්තුති. අපේ වෘත්තියේ ඉතාම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන මේ පිරිස
ගරුබන්තුමා ඔබතුමාට විනාඩි දෙකක කාලයක් දෙනවා.
මේ පිරිස මේ ආකාරයෙන් ගෞරවනීය ලෙස ඉදිරියට ගැනීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් එතුමා ගෙනල්ලා තියෙන අනිත් පනත් ගැන කියන්න අවශ්‍ය නැහැ. ඒ ඉතාම වැදගත් අර අපේ අධිකරණ සංවිධාන පනත යටතේ යම් යම් කාර්යභාර ඉෂ්ට කරන අයට ක්‍රියන කරන කාර්යභාරය පහසු වීම සඳහා ඒගොල්ලෝ මේ පත් කරලා තියෙනවා නිල බලයෙන්ම JP නැත්තම් සමාදාන මිනිස්ටර්කාරවරු හැටියට. ඒ ඉතාම වැදගත්. ඒ පිළිබඳව මම විශේෂයෙන් කියන්න යන්නේ නැහැ. ගරු අධිකරණ ඇමතුමනි, ඔබතුමා මේ අරන් තියෙන ක්‍රියාමාර්ගය නිසා ඒ වෘත්තිය එම කොටස්වලත් වෘත්තිමය ක්‍රියාකාරීත්වයට ඉතාම පහසුවක් වෙන. මම නවත්තන්න මොහොතකට ඉස්සෙල් පෙර මම මෙන්න මේ ටික කියන්නට ඕනේ. අපි අද දකිනවා මහා සංහාරයක් සිද්ධ වෙනවා මැද පෙරදිග. Actually, my heart is with the Palestinian people. මම එක පැත්තක්වත් අරගෙන නෙවෙයි කතා කරන්නේ. නමුත් මේ මහා සිද්ධ වෙන මහා සංහාරවලට පොඩි දරුවෝ පවාමිය යනවා. මේකට දෙපැත්තම එකතු වෙලා පුළුවන් ඉක්මනට තීරණයක් අරගන්නවා නම් සාමය උදා වෙන්න මම හිතනවා ඒක අපි කවුරුත් අගය කළ යුතුයි. කාටවත් මම දොස් කියන්නේ නැහැ.
ගරු බඳුම අවසන් කරන්න
මට මොහොතක් දෙන්න, ඉක්මනින් අවසන් කරනවා.
ඔබතුමාගේ කාලය අවසානයි. දිවාහාරයට සමක් කල් තබන්න.
ඔව්, දිවාහාරයට ඒ බඩගිනි අයට යන්න ඉඩ දීලා මම දැන් නවත්තනවා. හැබැයි මම මෙතනදි කියන්නට ඕනේ, අපි ප්‍රාර්ථනා කරමු මේ මැද පෙරදිග නැසී යන, මැරිලා යන අහිංසක දූදරුවෝ පවා මේ ලක් වෙන මේ සංහාරය නැවතීමට වහාම දෙපැත්තම එකතු වෙලා වහාම කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙමි. මට මගේ අදහස් ප්‍රකාශ කිරීමට ඔබතුමා කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. ගරු අධිකරණ ඇමතුමාට විශේෂයෙන් අපේ වෘත්තියෙම පිරිසක් පිළිබඳව, මෙච්චර කල් අමතක වෙච්ච පිරිසක් පිළිබඳව එතුමා කල්පනා කළා. හරියට මේ ගෙන ආපු යෝජනාව ගැන එතුමාටත් ස්තුතිවන්ත වෙමි. මානිහඬ වෙමි.
ස්තුති. මෙදින දිවාහාරයේ සඳහා පස්වර එක දක්වා සභාව කල් තබනවා.